ආදරණීය දුවේ පුතේ, පුංචි ඔයාල වෙනුවෙන් අරගෙන සිංහල භාෂාව විෂයෙහි පුනරීක්ෂණ පාඩමකින් මේ පාඩම ඉදිරිපත් කරන මම හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යිනී DGK සුරන්දි දිල්රුක්ෂි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පුතේ විශේෂම කොටසක් ගැන. සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15ක්ම ලබා ගන්න පුළුවන් ඉතාමත් ලේසි පාඩමක් වෙන ප්‍රායෝගික ලේඛන පාඩම ගැන තමයි අපි චුට්ටක් අද මතක් කරන්න යන්නේ. අපි අපේ කලින් පාඩම් වලදී නම් පුතේ ගොඩාක් කරුණු වෙන වෙනම කියලා දුන්නු නිසා අද අපි යමු මේ ප්‍රායෝගික ලේඛන කොටසට අයිති අණු කොටස් ගැන පුංචි සීපත් කිරීමකට විතරයි. අපි ඉස්සෙල්ලම බලමු ඔයාලට නිතරම එන ප්‍රශ්නයක් තමයි රාජකාරී ලිපිය. මේක හැමදාම වගේ ඔගොල්ලන්ගේ පේපර් එකට අහනවා. හැබැයි පුංචි දුකකට තියෙන්නේ හැමදාමත් වගේ ඔයාලා චුට්ටක් වරද්ද ගන්න බලන්නේ මෙන්න මේ රාජකාරී ලිපියම තමයි. අපි දැන් බලමුකෝ රාජකාරී ලිපියක ආකෘතිය මොන වගේද කියලා පොඩ්ඩක් මතක් කරලා. රාජකාරී ලිපියක ආකෘතිය ගැන කතා කරනවා නම් පුතේ, දැන් ඉස්සෙල්ලම රාජකාරී ලිපියක් පටන් ගන්න ඕනේ අපි ලියන කොළයේ වම් මත පැත්තේ. වම් මත පැත්තෙන් ඒ හැම එකක්ම එකක් යට එකක් වෙන විදිහට පෙළ ගැස්වෙන්න ඕන. ඉස්සෙල්ලාම අපි ලියන්නේ යවන්නාගේ ලිපිනය. මම නම් ලියුම ලියන්නේ මගේ ලිපිනය තමයි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. මගේ ලිපිනය ලියලා ඊට පස්සේ ලියන්න ඕනේ මම කවදද මේ ලියුම ලියන්නේ. අද ලියනවා නම් ඔන්න අද දවස දාන්න ඕනේ. ඊළඟට රූලක් කැරලා ඔයාලා ලියන්න ඕනේ ඒ වම් මත පැත්තෙම. ඉස්සර නම් ඒක දකුණු අත පැත්තේ ලිව්වා. හැබැයි අලුත්ම ආකෘතියේ හැටියට හැම එකක්ම පටන් ගන්න වම් මත පැත්තෙන් රාජකාරී ලිපිවල. ඊළඟට දිනයට පස්සේ රූලක් කැරලා අපි ලියනවා ලබන්නාගේ ලිපිනය. දැන් මම ලිපිය ලියන්නේ මගේ පාසලේ විදුහල්පතිතුමාට නම්, එහෙමනම් විදුහල්පතිතුමාගේ ලිපිනය තමයි මෙතන ලියන්න ඕනේ. ඊළඟට ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය කියලා කියන්නේ මම මේ ලියුම ලබන තැනැත්තාට කොහොමද කතා කරන්නේ. සමහර විට පුළුවනි පුතේ අපිට තනතුරු නාමයෙන්ම ආමන්ත්‍රණය කරන්න. එහෙමත් නැත්නම් මේ ලියුම ලබන තැනැත්තා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අනුව මහත්මයාණෙනි, එහෙමත් නැත්නම් මහත්මියනි කියලා අපට ආමන්ත්‍රණය කරන්න පුළුවනි. ඊට පස්සේ අපි ලියන්න ඕනේ වැදගත්ම දේ තමයි මාතෘකාව. මොකද මේ මාතෘකාව බලලා තමයි පුතේ තීරණය කරන්න පුළුවන් වෙන්නේ මේක ලබන තැනැත්තා මෙයා මේ ලියුම ලියලා තියෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා. ඒ නිසා මෙන්න මේ මාතෘකාව හරිම වැදගත්. අපි මේ මාතෘකාවට අන්තර්ගත කළ යුතුයි. මේ මාතෘකාව කියෙව්වහම ලියුමේ ලියලා තියෙන සියලුම කරුණු ඇතුළත් වෙන විදිහට. ඒත් එක්කම ඒ මාතෘකාව අපිට හයිලයිට් වෙන්න ඕන නිසා ඒ මාතෘකාවට යටින් අපි මොකද කරන්නේ? ඉරක් ගහනවා. ඒ ඉර ගහනවා අපි ලියනකොට. සමහර විට ඕක ටයිප් සෙටින් කරනවා නම් එතකොට මොකද වෙන්නේ? ඕක බෝල්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ තද පාටින් මේක ටයිප් කරන්න පුළුවන්. කෝක වෙතත් මේ මාතෘකාව අනිවාර්යයෙන්ම මේක ලබන කෙනාගේ අවධානයට යොමු වෙන විදිහට ලියවෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ලියුමේ තියෙන දේවල් වල පොඩි සංක්ෂිප්තභාවයක් මාතෘකාව තුළ රැඳීම අත්‍යවශ්‍යයි. ඊළඟට මෙන්න මේ මාතෘකාවට අදාළව විස්තර කරන්න ඕන. මොනවද මේ මාතෘකාවට අදාළව විස්තර වෙන්න ඕනේ? ඒක අපිට පුළුවනි පුතේ ඡේද 3කට කඩලා ලියන්න. පළවෙනි ඡේදය, දෙවෙනි ඡේදය, තුන්වෙනි ඡේදය වශයෙන්. ඊළඟට අපේ ඉල්ලීම හෝ වෙන යම් හෝ දෙයක් අපි මේ ඡේද කොටසට ඇතුළත් කරලා ඊට පස්සේ අපි මේ ලියුම අවසන් කරන්නයි හදන්නේ. ලියුමට යටින් අර කරුණු ටිකට යටින් ලියනව ස්තුති. මම මේ ලියපුව බැලුවට ස්තුති කියලා. ඊට පස්සේ යවන තැනැත්තාගේ අත්සන. දැන් මේක ලිව්වේ මමනේ, මගේ විදුහල්පතිතුමාටනේ. ඉතින් මම මේකට යටින් මගේ අස්සන තමයි ගහන්න ඕනේ. ඊළඟට මගේ නම සහ ඊට පස්සේ මගේ තනතුර. ඊළඟ දේ තමයි පුතේ මේ රාජකාරී ලිපියක් අනිවාර්යෙන්ම සංක්ෂිප්ත වෙන්න ඕනේ, කෙටි වෙන්න ඕන, නිරවුල් වෙන්න ඕන, පැහැදිලි වෙන්න ඕන කියන දේ. එතකොට අපි දැන් පොඩ්ඩක් බලමු මේ සම්බන්ධයෙන් තියෙන පොඩි ප්‍රශ්නය. දැදුරු දෙනිය ගම්මානයට ඔන්න පිරිසිදු වතුර නැතිලු. ගම හරිම දුෂ්කරයි. පවුල් 200ක් විතර ඉන්නවා. මේගොල්ලෝ වතුර ගේන්න යන්න ඕන පුතේ හැමදාම සැතපුම් 3ක් විතර පයි. මේ ගමේ බහුතරයක් දෙනාට මේ අපිරිසිදු ජලය, මේ ලවණ මිශ්‍ර ජලය නිසා වකුගඩු රෝග වගේ රෝග බහුලවම හැදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ අපිරිසිදු ජලය, කිවුල් ජලය පානය කිරීම නිසා මේ ගමේ ඉන්න පුංචි පුංචි දරුවෝ නිතරම ලෙඩ රෝගවලට මූණ දෙනවා. ඉතින් ඔන්න ඔයාලට සිද්ධ වෙනවා ලියුමක් ලියන්න ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය කොළඹ තියෙන ලිපිණයට. එතකොට ඔයාට කියනවා ඔයා ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් අනුර ජයදේව කියලා. දැන් මේ වගේ වෙලාවකට කොහොමද අපි මේකේ ආකෘතිය සකස් කරගන්නේ? ඉස්සෙල්ලාම යවන්නාගේ ලිපිණය විදිහට මොකද්ද ලියන්න වෙන්නේ? ලේකම් ග්‍රාම සංවර්ධන සමිතිය දැදුරු දෙනිය. ඊළඟට දිනය, මේක ලියන දිනය. ඊළඟට ලබන කෙනා කවුද? මේක කාටද ලියන්නේ? සභාපති, ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය කොළඹ. දැන් හරි, කරුණු 3ක් වැඩේ කරගත්තා. ඊළඟට ආමන්ත්‍රණය. අපිට පුළුවනි පුතේ සභාපතිතුමනි කියලා මේක ආමන්ත්‍රණය කරන්නත් පුළුවනි. එමත් නැත්නම් මහත්මයාණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නත් පුළුවන්. ඊළඟට මාතෘකාව. මාතෘකාව මං කිව්වා කෙටි වෙන්න ඕනේ, සරල වෙන්න ඕන. ඊළඟට මේ මාතෘකාව නිරවුල් වෙන්න ඕන. ඒක කියෙව්වහම මේකේ ලියලා තියෙන්නේ මොකක් අරමුණු කරගෙනද කියන එක අපිට පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපිට පුළුවනි මේ මාතෘකාව විදිහට ලියන්න පිරිසිදු වතුර ලබා ගැනීම සම්බන්ධවයි. ඔන්න මාතෘකාව ලිව්වා. ඊළඟට මේකේ පළවෙනි ඡේදය. අපි කරුණුවලට ආවොත් පළවෙනි ඡේදය. අපිට පළවෙනි ඡේදයේදී මොන වගේ දෙයක් ලියන්න පුළුවන්ද? අපිට පුළුවනි මේකේ පළවෙනි ඡේදයට වතුර නැතුව මේ ගමේ මිනිස්සු විඳින දුෂ්කරතා, ඊළඟට මේ ගමේ ස්වභාවය පිහිටීම, ආන් ඒ කාරණා ටික එකතු කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවනි මේකේ දෙවනි ඡේදයට මේ ගමේ අයට වතුර ලැබුණොත් මොනවා කරන්න පුළුවන්ද, මොනවා වෙනවද, කොයිතරම් පාසුකමක් සැලසෙනවද කියලා. මේ විදිහට අපි ඡේද 3ක් ඇසුරු කරගෙන ඡේද 3කට අපි කරුණු එකතු කරනවා. කරලා අපි අවසානයේදී ස්තුති කියලා යවන්නාගේ අත්සන. ඔන්න පටල ගන්න තැන. යවන්නාගේ අත්සන කියනකොට දැන් මෙතෙන්ට එද්දී ඕගොල්ලොන්ට මතක නෑ මේ ලියන්නේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් අනුර ජයදේව කියලා. ඔයාලා යවන්නාගේ අත්සනට මොකද කරන්නේ? ඔයාලාගේ අත්සන ගහනවා, ගහලා නමට ඔයාලගේ නම දාගන්නවා. සුපුන් මදුශංක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද? අනුර ජයදේව. පැහැදිලි නේද? ඒ කියන්නේ මේ රාජකාරී ලිපිය හරි පිළිවෙලට ඉගෙන ගත්තොත් ලකුණු 15ක් ගන්න එක මහ වැඩක් නෙමෙයි. එතකොට අපි දැන් බලමු අපේ ප්‍රායෝගික ලේඛනවල තියෙන තව කොටසක් වෙන දැන්වීම සම්බන්ධයෙන්. ඔයාලා දැකලා ඇති ඕන තරම් දැන්වීම් තියෙනවා පාර දිගේ. ඊළඟට පන්තිවලට ඔයාලට දැන්වීම් දෙනවා. මේ වගේ විවිධාකාර දැන්වීම් ඕගොල්ලෝ දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු කාලේට නත්තල් කාලේට ওই දැන්වීම් ප්‍රමාණය එන්න එන්න මොකද වෙන්නේ? ඔයාලට ලැබෙන දැන්වීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඕගොල්ලන්ට බලන්න තියෙන දැන්වීම් ගණන වැඩි වෙනවා. අපි දැන් බලමු කොහොමද දැන්වීමක් සකස් කරන්න කියලා ආයෙමත් චුට්ටක් මතක් කරලා. ඔන්න ඔයාලට තියෙනවා අලුත් බුක් ෂොප් එකක්. පොත් සාප්පුවක්. ඒකේ නම තමර. ඉතින් ඔන්න ඔයාලට ඕනි වෙනවා මේකට දැන්වීමක් හදන්න. කොහොමද මේ දැන්වීම හදන්නේ? දැන්වීම හදනවා කියලා අර ඔයාලා දැකලා තියෙනවද? අර පන්සලේ කඩන පින්කම් බාරගත්තම අර කහපාට කොලේ යක රතු පාට අකුරින් දාලා තියෙනවා. ඊළඟට අර විවිධ පූජාවල් බාරගත්තු ඒවා ටයිප් කරලා තියෙනවා දැකලා තියෙන කහපාට කොලේක. ඒවා කෙරෙහි අපේ අවධානයක් යොමු වෙනවා හරි අඩුයි. එහෙමනම් දැන්වීමක් අනිවාර්යෙන්ම ඒක බලන කෙනාගේ අවධානය ලබාගත යුතුමයි. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවම ඔයාලා ඔයාලගේ පිළිතුරු පත්‍රයම පාවිච්චි කරන්න. පිළිතුරු පත්‍රයම කියන්නේ මුළු පේපර් එකම නෙමෙයි, ඔයාලට ලියන්න ලැබෙන කොළවලින් එක පැත්තක් සම්පූර්ණයෙන්ම පාවිච්චියට ගන්න. ඊට පස්සේ මොකද ඕගොල්ලෝ කරන්න ඕන? ඕගොල්ලෝ පාට පෑන් එහෙම අරන් යනවනේ. මම දැකලා තියෙනවා අපේ දරුවෝන්ගේ පර්ස් ඇතුලේ පාට පෑන්, ජෙල් පෑන්, ඊළඟට හයිලයිටර්, ගොඩාක් දේවල් තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඔන්න ඇත්තටම ඕවායින් ප්‍රයෝජනේ ගන්න වෙලාව තමයි මේ. ඉතින් මොකද කරන්න ඕනේ? ඒවා අරගෙන ඔයාලා ලස්සන දැන්වීමක් හදන්න ඕනේ ඒවා පාවිච්චි කළා. කොහොමද ලස්සන දැන්වීමක් හදන්නේ? දැන්වීම හදන්න කලින් ඔයාලා පොඩි කටසටහනක් ඇඳගන්න. ඊළඟ කාරණාව තමයි දැන්වීමේ අන්තර්ගත විය යුත්තේ මොනවද කියලා ඕගොල්ලෝ පැහැදිලිව කොළ කෑල්ලක නෝට් ඩවුන් කරගන්න. ඊළඟට ඕගොල්ලෝ තීරණය කරන්න, දැන් මේක නම් පුතේ අපි දැන් කතා කරේ පොත් සාප්පුවක දැන්වීමක්නේ, දැන් මොකද කරන්න ඕන? පොත් කීපයක්, එහෙම නැත්නම් ඔය උපාධිධාරියෙකුගේ ෆොටෝ එක පාවිච්චි කරන එක දැන් හරි ප්‍රසිද්ධයිනේ. එහෙමනම් උපාධිධාරියෙකුගේ ෆොටෝ එකක්, එහෙම නැත්නම් පොත් මිටියක්, මේ වගේ මොනවා හරි චිත්‍රයක් ඕගොල්ලොන්ට මේ දැන්වීමට එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ එකම අකුර දිගටම ලියන්නේ නැතුව අකුරුවල හැඩ වෙනස් කරන්න. ඊළඟට අකුරුවල පාට වෙනස් කරන්න. ඊළඟට අකුරුවල ප්‍රමාණය වෙනස් කරන්න. දැන් උදාහරණයක් විදිහට අපේ පොත් සාප්පුවේ නම තමරනේ. ඉතින් අපි තමර කියන එක රතු පාටින් ලොකුවට ගහනවා. හැබැයි ඒ ලොකුවට ගැහුවම මොකද වෙන්නේ? ඒක ගැන අනිත් කෙනාගේ අවධානය දැඩිසේ යොමු වෙනවා. ඊට පස්සේ ඔයාලා කියන්න ඕන ඔයාලගේ පොත් සාප්පුවට ආවහම වට්ටම් දෙන්නේ කොහොමද? ඊළඟට ලාබෙට බඩු ලැබෙන්නේ කොහොමද? මේවා ගැනත් ජනතාව දැනුවත් කරන්න ඕන. ඊළඟට මේක බොහොම වර්ණවත් විදිහට චුට්ටක් පාට පෑන් පාවිච්චි කළා ඒක පාට කරගන්න. එතකොට අපිට ආසයි ඒව දැක්කම ලකුණු දෙන්නත් ආසයි. ඇත්තටම ඕගොල්ලෝ දැන්වීම කලාවට ප්‍රවිෂ්ට වෙන අය වුණා නම් ඔය එකට ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි. හරි. එතකොට දැන් අපි කතා කරා දැන්වීම සම්බන්ධයෙන්. ඊළඟට අපි කතා කරමු අත්පත්‍රිකා. එහෙමත් නැත්නම් හෑන්ඩ්බිල්. ඔයාලට මේ හෑන්ඩ්බිල් හම්බ වෙනවා ඇති. මම අර ඉස්සෙල්ලා දැන්වීම ගැන කියන කොටත් කිව්වේ පන්තිවලට හෑන්ඩ්බිල් හම්බ වෙනවා. ඊළඟට මොනවා හරි ලෙඩ රෝග තියෙනකොට ඒවා ගැන දැනුවත් කරන්න හෑන්ඩ්බිල් හම්බ වෙනවා. ඉතින් මේ හෑන්ඩ්බිල් එකක් එමත් නැත්නම් අත්පත්‍රිකාවක් යන පුතේ අතින් අතට යන දෙයක්. දැන් කෙනෙකුගේ අතේ තියෙන එකක් අරන් අපිට බලන්න කියවන්න හිතෙන්නේ ඒක අපේ අවධානය ආකර්ෂණය දිනා ගන්නව නම් පමණයි. ඉතින් අත්පත්‍රිකාත් ඒ විදිහටම අපි අර ඉස්සෙල්ල දැන්වීම කරේ. ඒ විදිහටම වෙනස් විදිහක අත්අකුරු, ඊළඟට වෙනස් විදිහක පාට, අකුරු වල ප්‍රමාණ, හැඩ පාවිච්චි කරලා සකස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට දැන් තියෙන්නේ ප්‍රබලම අවදානම කොවිඩ්. එහෙමනම් අපිට පුළුවනේ අත්පත්‍රිකාවක් සකස් කරන්න. මේ සමහරට මේ අත්පත්‍රිකා පිටු දෙකක් තියෙනක් තියෙන්නත් පුළුවනි. එතකොට මේ අත්පත්‍රිකාව අපිට සකස් කරන්න පුළුවන් මේ කොවිඩ් සම්බන්ධයෙන්. ඉස්සරහම පිටුවට අපිට දාන්න පුළුවනි අපිට කොවිඩ් හැදෙන විදිය. ඊළඟට අපිට ඊළඟ කොටසට ගන්න පුළුවන් කොවිඩ් වලින් වැළකෙන විදිය. කොවිඩ් වැළඳුණු කෙනෙක් නැවතත් කොහොමද පරණ තත්ත්වයටම එන්නේ? මෙන්න මේ වගේ තොරතුරු කරුණු කාරණා අත්පත්‍රිකාව තුළ තියෙන්න ඕන. ඒ වගේම අවසානයේට තියෙන්න ඕන මේ අත්පත්‍රිකාව සකස් කරේ කවුද? ඒ කියන්නේ මේක කවුද දෙන්නේ? දැන් උදාහරණයක් විදිහට කොවිඩ් ගැන දැනුවත් කරවන අත්පත්‍රිකාවක මේක අනිත් අයට දීලා තියෙන්නේ කවුද? ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙන්න පුළුවනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා වෙන්න පුළුවනි. එහෙමනම් ඒ අයගේ ලිපිනය, එහෙමත් නැත් රාජකාරී ලිපිනය මෙහත් පත්‍රිකාවේ අවසානයේ තියෙන්න ඕන. හොඳයි. ඊළඟ කාරණාව තමයි පුතේ පුවත්පත් වාර්තා. සාමාන්‍යයෙන් බහුලවම ලැබෙන්නේ මෙන්න මේ කොටස් අතරින් එකක්. පුවත්පත් වාර්තාවක් කියන්නේ පුතේ දේශීය විදේශීය වැදගත් තොරතුරු ගැන පොදු අවධානය ළඟා කරවීමට සමත් ලේඛනයක්. මේකේ මූලිකාංග තුනක් තියෙනවා. එකක් නිරවද්‍යභාවය, අනික සංක්ෂිප්තභාවය, අනිත් එක ප්‍රකාශනයේ පැහැදිලි බව. ඒත් එක්කම මීට අමතරව පුවත්පත් වාර්තාවක තියෙන්න ඕන තර්කාන්විත බව, තාර්කික බවක් තියෙන්න ඕනිනේ. ඊළඟට ප්‍රවෘත්තියේ වැදගත්කම අවධානයට ලක් වෙන්න ඕන. ඊළඟට මේකේ තියෙන කරුණු සුසංගමය වෙන්නටත් ඕනේ. මේ කරුණු නිරවද්‍ය වෙන්න ඕනේ, සංක්ෂිප්ත වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. බහුලවම ජනමාධ්‍යවේදීන් පාවිච්චි කරන මේ පුවත්පත් වාර්තා ලියන්න එක්තරා ක්‍රමවේදයක්. ඒකට අපි කියනවා පුතේ W පාසා H එක කියලා. W පහෙන් කියවෙන්නේ what. ඒ කියන්නේ මේ මොකක් හරි සිද්ධියක් සිද්ධ වුණා නම් ඒ මොකක්ද? Who, ඒකට මුල් උනේ කවුද? When, කවදාද? Where, කොහේද? Why, ඒක පාවිච්චි කරනවා ඇයි. ඊළඟට how, ඒ කියන්නේ කොහොමද? What, who, when, where, why, how. මොකද්ද, කවුද, කවදද, කොහේද, ඇයි, කොහොමද. මෙන්න මේ W පහ H එක ක්‍රමවේදයට අනුව තමයි පුතේ පුවත්පත් වාර්තාවක් සකස් වෙන්නේ. ඉතින් මේ පුවත්පත් වාර්තාවේ ඉදිරිපත් කරන තොරතුරු නිරවදි පැහැදිලි, ඒවා වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පුතේ අපි කතා කරනවනේ මාධ්‍ය සදාචාරයක් ගැන. ඒ කියන්නේ අපේ පුවත්පත් වාර්තාවෙන් කාටවත් අපහාස කරන්න හොඳ නැහැ. පුද්ගලයෙක්ට, ආයතනයකට, ජාතියකට, ආගමකට කොයිම වෙලාවකවත් අපහසුතාවයක් හෝ අපහාසයක් එල්ල නොවිය යුතුය. හරි. එතකොට අපි දැන් කතා කරා ප්‍රායෝගික ලේඛන කොටස යටතේ රාජකාරී ලිපියක් කියන්නේ මොකද්ද? රාජකාරී ලිපියක් සම්බන්ධ පුංචි ප්‍රශ්නයක් කතා කරා. ඊළඟට දැන්වීමක්, කොහොමද අපි දැන්වීමක් සකස් කරන්නේ, දැන්වීමක මොනවද තියෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරා අත්පත්‍රිකාවක්, අත්පත්‍රිකාවක් කොහොමද සකස් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරා පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන්, කොහොමද පුවත්පත් වාර්තාවක් සකස් වෙන්නේ කියලා. ඒක නිසා ඔගොල්ලෝ හොඳ අවධානයෙන් ඉන්න. මේ දැන්වීම සහ අත්පත්‍රිකාව කියන දෙකම ලියන්න ගන්නකොට ඔගොල්ලෝ ඔගොල්ලොන්ගේ ලියන කඩදාසිය සම්පූර්ණ පැත්තම පාවිච්චි කරන එක අවශ්‍යයි. එතකොට ඔගොල්ලෝ ඒකට වර්ණවත් පෑන් පැන්සල් පාවිච්චි කරන්න වර්ණවත් වෙන තරමට අවධානය යොමු වෙන තරමට මේ දැන්වීමට එමත් නැත්නම් අත්පත්‍රිකාවට ආකර්ෂණය වැඩි වෙන තරමට ඔගොල්ලන්ට ලකුණුත් ලැබේවි. ඒක නිසා ඔයාලා ඒ ගැන හොඳට සිහියේ තියාගන්න. මොකද ලකුණු 15ක් කියලා කියන්නේ පොඩි පටු ගණනක් නෙමෙයි. සමහර විට අපිට ඒ ලකුණු 15 ඇත්තටම අපිට ඒකක් කරා යන ගමනකදී මහා හයියක් වෙනවා. ලොකු ශක්තියක්. ලකුණු 15ක් කියන්නේ පුතේ ලොකු ප්‍රමාණයක්. එතකොට අපි ඒක නිසා තමයි අද මේ ප්‍රායෝගික ලේඛන සම්බන්ධයෙන් පොඩි සිහිපත් කිරීමක් රාජකාරී ලිපියත් දැන්වීමත් අත්පත්‍රිකාවත් පුවත්පත් වාර්තාවත් සම්බන්ධයෙන් කරේ. ඒක නිසා පුංචි ඔයාලා තව පොඩ්ඩක් අවධානය යොමු කරන්න ආකෘති පත්‍රය මෙමෝපත ආදී කාරණා සම්බන්ධයෙන් උයි. හොඳයි. ඉතින් මං හිතනවා පුංචි ඔයාලගේ විභාගය වෙනුවෙන් අද මේ කරපු පුංචි පුනරීක්ෂණ පාඩමෙන් හොඳ පිටුබලයක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් මේ පාඩම ඉදිරිපත් කරපු මම පල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යණී DGK සුරන්දි දිල්රුක්ෂි. ඉතින් බොහොම එළඹ සිටි සිහියෙන් ඔයගොල්ලෝ විභාගයට පාඩම් කළා, හොඳ පෙර සූදානමකින් හිටියොත් විභාගය කියලා කියන්නේ මහ දෙයක් නන් නෙමෙයි. විභාගයේ ඔයගොල්ලන්ට ගොඩාක් ලේසි වේවි, හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වේවි. එහෙමනම් ඒ ආශිර්වාදයත් එක්කම ඔයාලගේ ගෙතනින් අපි අදට සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.